ගරුවන්චි ලක ජයකොඩි මන්තිතුමා ඔබතුමාට විනාඩි නමයක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාර්යසභාපතිමනි, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අපි පැහැදිලිවම සඳහන් කරපු කාරණයක් තිබුණා. මේ රටේ බදු ප්‍රතිපත්තිය නිවැරදි ක්‍රමයකට ගෙන එන බවත්, ඒවගේම බදු පරිපාලනය කාර්යක්ෂම කරන බවත්, ඒවගේම සරල බදුකමයක් බවට මේ පරිවර්තන කරන බවත් අපි පැහැදිලිව සඳහන් කළ තිබුණා. අන්න ඒ කාරණයට අදාළව මේ දේශීය ආදායම් පනත සංශෝධිත පනත් කෙටුපත අද සාකච්ඡාවට ගන්න ලබනවා. අපේ ප්‍රධානම දේ තමයි වක්‍ර බදු වෙනුවට ඍජු බදු වැඩි කරගැනීමේ අවශ්‍යතාවය ප්‍රතිබෙනවා. ඒ මොකද හේතුව? අපි දන්නවා අපේ රටේ ජනතාවට අපිට අවශ්‍ය බදු ඇයි, අපිට මේ රටේ ජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්න, ඒවගෙන් ප්‍රතිපාදන ලබා දෙන්න, ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටවන්න අවශ්‍ය මුදල් සපයා ගන්න වෙන්නේ අපිට ආයුධ සහ මේ බදු මුදල් වලින්. අපි දන්නවා පාසල් ගත්තොත් මේ රටේ පාසල් පද්ධතිය අපි හොඳ මට්ටමටම හදන්න ඕන. මේ රටේ තවමත් අපිට ඒ මට්ටමට ළඟා වෙන්න බැරිලා තිබෙනවා. මේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව තමයි මේ රටේ තමන්ගේ දූ දරුවන් හොඳ අධ්‍යාපනයක් ලබලා මේ රටේ හොඳ ජීවිතයක් ලබා ගනි කියන අවශ්‍යතාවය. ඒ වගේ ගත්තාම පාසල්වල ඇත්තරම අපිට වැසිලි පද්ධති, ඒ වගේම අපිට ක්‍රීඩාංගන, ඒ වගේම අපිට පන්ති කාමර, ඒ වගේ ඩෙස්බංකු සහ ගුරුවරු සහ අනිත් සියලු පහසුකම් ලබා දීමේ අවශ්‍යතාවය තිබෙනවා. අපිට සඳහා මුදල් විශේෂයෙන් අපිට හොයා ගන්න අවශ්‍යයි. ඒ වගේම අපි ගත්තොත් රෝහල් පද්ධතිය අපි වැඩි දියුණු කරගත යුතු වෙනවා. ඒ රෝහල් පද්ධතිය ඇත්තොත් අපිට බෙහෙත් අපි පෞගි කාලෙදී අපි යම් මට්ටමකට අඩු කරත් අපිට තවදුරටත් මේවා අඩු කරන්න සහ බෙහෙත් සුලභ කිරීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම උපස්ථායකයන්, ඒ වගේම යටිදල් පහසුකම්, ඒ වගේම රෝහල් පද්ධතිය නවීකරණය කරන ක්‍රමවේද, ඒ වගේම වර්තමානට ගැලපෙන ඒ හොඳ ඩිජිටල්කරණය අදාළව ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධව තිබෙනවා. අපිට ඒ සායක දියුණු කරගන්න අවශ්‍යතාව තිබෙනවා. ඒක නිසා තමයි අපිට මේ බදු ප්‍රතිපත්තියේ හොඳ ක්‍රමවේද ගැනලා වැඩි ප්‍රමාණයක් ඍජු බදු විදියට අපිට එකතු කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඒ වගේම අපි ග්‍රාමීය ජනතාව ගත්තොත් ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් අපි වැඩි කරන්න ඕන. ඒ සඳහා මාර්ග, ඒ වගේම ඒගොල්ලන්ගේ අවශ්‍ය අනිත් පහසුකම් ග්‍රාමයේ අපි වැඩි දියුණු කරන්න ඕන. විශේෂ ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගමක් ගත්තාම රජ සේවකයන් ප්‍රමාණයක් ඉන්නවා, ග්‍රාම නිලධාරීන් ඉන්නවා, ඒ වගේම සංවර්ධන නිලධාරීන්, ඒ වගේම සමුර නිලධාරීන්. මේකට අවශ්‍ය තවම සේවා පියවසල් හොයන අවශ්‍ය කාර්යාල හදා දෙන්න ඉතිහාසයේ තරම් තව අපොහොසත්ලා තිබෙනවා ඉතුරු රජයන්. ඒසයි ඒවට අවශ්‍ය මුදල් අපි හොයා ගන්න ඕන. ඒකට අවශ්‍ය පහසු හදලා දුන්න තමයි ගාමී ජනතාවගේ ජන ජීවිතය අපිට නගා සිටවන්න අවශ්‍ය ඒ අදාළ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා අපිට මුදල් හොයා ගන්න ඕන. ඒ සඳහා අපිට ක්‍රමවේද හදන්න ඕන. මේ පහසුකම් සියල්ලම කරීම සඳහා අපි මේ බදු අය කර ගැනීමේ ප්‍රතිපත්තිය හරි ක්‍රමවේද ගැනලා බදු ප්‍රමාණය වැඩි කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. ඔබ දන්නවා මේ අවශ්‍යතාවයත් එක්ක පසුගිය කාලේ ඇත්තරම සිදුවේ මොකද්ද? ඔබ දන්නවා දුර්වල බදු පරිපාලනය තිබුණා, ඒ වගේම අකාර්යක්ෂමතාවය, දූෂණය, බදු වංචා, ඒ වගේම හිතවතුන්ට බදු සහන ලබා දීම, ඒ වගේම බදු පැහැර හැරීම නිසා විශාල වශයෙන් සමාජ අපිට ඒ සංවර්ධන සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම අපහසුතාව තිබුණා. ඔබට මතක ඇති දැන් මේ ඉස්සෙල් කතා කරපු සාටක පෙරවගත්ත ඒ මහත්මයා කිව්වා, මහත්මයා ලොකු විදියට ලොකු මට්ටමින් මෙතන ලොකු දර්ජනාවක් කරා යම්සි දැක්ව. ඇත්තටම අපි යාට කියනවා ඉස්සෙල්ලම තමන්ගේ විදුලි බිල ඇත්තටම ඔහුගේ ජනතාවගේ බදු මුදලින් ගෙවන්න නැතුව එයාගේ මුදලින් ගෙවන හොඳයි, පසු ඒක ඒගොල්ලෝ ඒ වෙනස්කම් කරගත්තා. ඒ වගේ අපි දන්නවා මේ දේශපාලනය මේ හැම එකකටම බදු සම්බන්ධයෙන් සහන ලබා දෙද්දී, ඒ වගේම දූෂණ බදු වංචා කරද්දී දේශපාලඥ සම්බන්ධ වෙලා තිබෙනවා. දේශපාලඥ මේ ප්‍රධාන වශයෙන් සම්බන්ධ වුණා. ඒ සඳහා ඒ බදු පැහැර හැරීම් ගොඩක් ඒවා සම්බන්ධ වුණේ ඉතිහාසෙටපු ඒ දේශපාලඥයින්. ඔබ එක අපිකක් ගත්තොත්, ඔබ දැන් සචින් වාස් ගුණවර්ධන ගත්තොත්, ඔබ 1,369 බදු පහර හැරීමක් සිදු කරලා තිබෙනවා. ඒ සඳහා නඩුවක් යනවා. ඒ වගේම අපි යෝෂිත රාජපක්ෂ ගත්තොත් 1,735 වත්තම් ඉපීම සම්බන්ධව ඒ රටේ නඩුවක් යනවා. ඔවුන් නැත්තම් අපි අහන්න කැමති, ඔවුන් ඒ මුදල් හොයාගත්තේ මේ රටේ මහජනතාවගේ මුදල්ද? එහෙම නැත්තම් මැද මුලනේ පොල් කඩලා මල් විදුලේ ඒ අදාළ මුදල් තමන් හොයාගත්ත මුදල් වෙන කිතුරක්ද කියලා මම අහන්න කැමතියි. ඒ වගේම මොවින් සිල්වා ගත්තොත් කෝටි 15ක වත්තම් සම්බන්ධව නඩුවක් තිබෙනවා. ඒ වගේම මෑත අතීතයේ අපි ගත්තොත් සුප්පකටම දේ තමයි යාබස් ගනුදෙනුව. ඒ සම්බන්ධව ගත්තොත් රජයට ලොකු පාඩුවක් වුණේ මොකද? ආරම්භිත ප්‍රතිසිද්ධ පාඩුවේ තමයි ගුවන් යානයක තට්ටක්වත් ගෙනෙන්නේ නැතුව රුපියල් මිලියන 115ක් රජ විසින් ගෙවනවා. එහෙම දෙයක් තිබුණේ. ඒ වගේම අපිට මතකයි ඒකෙදී අපි ගත්තොත් ඒ ගනුදෙනුවේදී කපිල චන්සේන මහත්මිය අවසන්ාන්ත ලෙස මිය ගියා. ඔහු ෆ්‍රාන්ස් සමාගමකෙන් ඩොලර් මිලියන 2ක කොමිස් මුදලක් අරගෙන ඒ සම්බන්ධව පෞෂිදව සාකච්ඡා ගියා. ඒකෙදී රුපියල් මිලියන 20ක් ප්‍රියංකර ජයරත්න හිටපු ගුවන් සේවා ඇමතිට ලබා දීලා තිබුණා. එයා කිව්වා ඒ වගේම රුපියල් මිලියන 20 3ක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට දුන්නා කියලා ඔහු ඇත්තටම එහෙම කියලා තිබුණා. ඇත්ත එහෙම වට්ටමක් තමයි මේ රටේ මුදල් අයුතු ලෙස මේ රටේ වංචා දූෂණ සමග අරගෙන ගිහිල්ලා තිබුණේ. ඒ වගේම අපි දන්නවා මේවා සම්බන්ධයෙන් ගත්තාම විශාල තව සිද්ධියක් ගත්තොත් අපි ගෝඨාභය රාජපක්ෂ රජේ සීනිබදු වංචාව ගත්තොත් ඒ සම්බන්ධව නඩුවක් තිබෙනවා. එහෙම තමයි මේ රට හිටපු දේශපාලඥයෝ මේ බදු මුදල් වැරදි විදිහට පාවිච්චි කරේ. එහෙම පාවිච්චි කළා තමයි මේ රටේ මිනිස්සුන්ට හොඳ ජීවිතයක් හදන්න තියෙන ඒ මුදල් හරියට හොඳ ජීවිතයක් හදන්න හොඳ වටපිටාවක් හදා තිබෙච්ච මුදල් හරිය විදිහට කළමනාකරණය කළා. ඒත් ඒ නිසා තමයි අපේ ආණ්ඩුව විදිහට අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුල තිබෙන මේ බදු ප්‍රතිපත්ති හරිය නවීකරණය කළා හරිය විදිහකට ගේන වැඩපිළිවෙල හදලා තිබෙන්නේ. ඒ සඳහා අපි ඩිජිටල් කරණය කළ තුරින් මේක හොඳ මට්ටමකට ගේන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මතක ඇති මේ සම්බන්ධ ගත්තොත් අපි ඉස්සෙල්ලා මම කතා කරපු සිද්ධිය ගත්තොත් එහෙම පෞගේ සිද්ධාද ගත්තොත් එහෙම එයාබස් ගනුදෙනුවේදී ඒ අදාළ සිද්ධාමය ගත්තොත් ඒ සිද්ධාමය අපිට යම්කිසි පණිවිඩයක් දෙවෙනවා. ඒක තමයි මේ රටේ වෙනස් වූ රාජ්‍ය පාරාජ්‍ය ඒ වෙනස් වූ රාජ්‍යයක් එක තමයි පාරාජ්‍යත්ව මේකට සමහර සිද්ධු ඇදගත් සමහර නිලධාරින්ද සම්බන්ධ වෙලා තිබෙනවා. මේගොල්ලොත් එකතු වෙලා තමයි මේකෙදී විශේෂ දෙයක් තිබෙනවා අපි තබාගත යුතුයි. ඒ අදාළව ගන්දුව කරන මත තබාගත යුතු කාරණයක් තිබෙනවා මේකෙදී. ඒකෙන් සමාජිකේ පවා මේ සිද්ධිය අනාගතයේදී තමන්ගේ සුඛ වෙනුවෙන් තමන්ගේ ආරක්ෂා වෙනුවෙන් ඒ සමහර ජීවිතයෙන් වන්දිග වංශ මට්ටමට ඒ රාජ්‍ය දිනුලා තිබෙනවා. ඒ වගේම අපි හිතනවා පගවසර මට මතකයි ඉස්සෙල්ලා කතා කරලා හිටපු මන්ත්‍රීවරයෙක් මේ රනිල් වික්‍රමසිංහ ඒ සමයේදී ඩොලර ස්ථාවරයගෙන ගියා. ඒක අපි ආවන් පස්සේ ස්ථාවරේ රට හදුවා කියලා. 아무තකට මතක ඇති ඒ ඩොලරේ 289 තිබුණට අත්‍තරම රට වැසිය තිබුණා. ඒ වගේම ව්‍යාපාර මිදි වැටි තිබුණා. ජනතාවට මිලි දෙන්නට බාහන්න තිබුණේ නැහැ. ඒ වියමේ පවතින අපි රෝගීයකට දුන්න કૃතිමව දුන්න සිහිසුන් තත්වයක් වගේ තමයි අපිට හිතෙන්නේ. ඒ වගේම ගත්තොත් අපි වර්තමාන වෙද්දී ඩොලරය 329 339 සීමාවේ තිබෙනවා. රටේ හැබැයි ආර්ථික විවෘතයි. අපි බාහන්න ආනේ නැතර කරලා නැහැ. ජනතාවට අවශ්‍ය වැටුප් කපාදු කරලා නැහැ. ගෝලීහා දේශීය කඩාවැටි මැදේවත් අපි ආර්ථිකතාවත්ම ශක්තිමත්ව පවත්වාගෙන යනවා. අපි එහෙම වර්තමත් තමයි තිබෙන්නේ. එහෙමුණත් ඇත්තට විපක්ෂයට අවශ්‍ය වෙලා තිබෙන්නේ නැවත වතාවක් මේ ආර්ථිකය මේ පටු ආර්ථික සිරගෙට ඇදලා තමන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාවයක් තමයි හිතුවා තිබෙන්නේ. නමුත් නැතුව ජනතාවට ඇත්ත සැබෑ සහනයක් දීමේ අවශ්‍යතාවය නෙවෙයි මේ කරන්නේ. නමුත් මෙවැනි කුණාටුවන් මැද්දේ අපි රජයක් විදියට අපි සාධන ආර්ථික නැවතත් සාධන ස්ථාවරට ගෙනාවමින් අපි හොඳ මට්ටමින් මේ රට ගෙනියනවා කියන අදහස කියමින් මම නිහඬව සිටිනවා.